ගරු අජිත් පීපේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මුලසුන සේනානායකර මන්ත්‍රීතුමාට බාර කර.
ගරු සභාපතිතුමනි, 2018 දින 52 කුමන්ත්‍රණයෙන් පස්සේ මේ රටේ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා වන්නට මට අවස්ථාව ලැබුණා. මං ඒ වෙලාවේ රජයේ සහ පෞද්ගලිකාංශයේ විශිෂ්ටයන් සමග සාකච්ඡා කරලා මං ඔවුන්ගෙන් විමසා සිටියා. වසරක කාලයක් පමණයි මට තිබෙන්නේ මේ ධූරයේ ඉන්න. මට දේශපාලන යථාර්ථයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ කෙටි කාලය තුළ මේ රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කළ යුතු දේවල් මොනවද කියලා. එවිට ඒ ක්ෂේත්‍රයේ විශේෂම පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයන් මගෙන් ඉල්ලා සිටි කාරණේ තමයි, අපේ රටට සයිබර් සිකියුරිටි ලෝ එකක් නැහැ, ඒ වගේම ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකක් නැහැ. මේ දෙක ගැන අපි දීර්ඝ කාලයක් කතා කරනවා. අවමාෂයෙන් කෙටුම්පත් කිරීමවත් ආරම්භ කරන්න බැරි වුණා. ඔබතුමාට හැකියාව තියෙනවා නම් මේ සඳහා නායකත්වය දෙන්න කියලා. මම දින කීපයක් ඇතුළත මේ පිළිබඳව පුහුණුව ලැබපු නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ වගේම මේ පිළිබඳව අධ්‍යයනය කරපු නීතිඥවරුන්, ඒ වගේම පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයන් සමග එකතු වෙලා 2019 ජනවාරි මාසේ 4 වෙනිදා කමිටු දෙකක් පත් කරා. එකක් තොරතුරු ආරක්ෂණ පනත් කෙටුම්පත් කිරීමට, එකක් සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් කිරීමට. ඒ කටයුතු මාස 5ක් වගේ කාලයක් ඇතුළත අපිට අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. මක් නිසාද? වසර ගාණක් තිස්සේ අපේ රටේ රජයේ සහ පෞද්ගලිකාංශයේ විශේෂඥයන් මේ ක්ෂේත්‍ර ගැන අධ්‍යයනය කරලා තිබුණා. යුරෝපීය ප්‍රමිතීන් GDPR ප්‍රමිතිය පිළිබඳව හොඳින් දැනන් හිටියා. ඒවට සම්බන්ධ වෙලා තිබුණා. ඒවා කෙටුම්පත් කිරීමටත් ඇතැම්මයි සම්බන්ධ වෙලා තිබුණා. එනිසා අපිට හැකියාව ලැබුණා 2019 ජනාධිපතිවරණය වෙනකොට මේ පනත් කෙටුම්පත් දෙකම කෙටුම්පත් කළ අවසන් කරන්න, පරිවර්තන කරන්න. නමුත් අවාසනාවකට ගරු සභාපතිතුමනි, ජනාධිපතිවරයා වෙනස් වුණා. මාත් එක්ක වැඩ කරපු විශේෂඥයෝ ඒ ජනාධිපතිවරයාටත් වැඩ කළා. නමුත් මේ පනත් කෙටුම්පත් දෙකම අතිශයින් ප්‍රමාද වුණා. කෙසේ වෙතත් වාසනාවකට 2022 අංක 9 දරන පනත් හැටියට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණා. එම පනත වසර දෙකකට වැඩි කාලයක් භාවිතා කිරීමෙන් පස්සේ ඇති වෙලා තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයන් ගැන සලකලා බලලා මේ පනත යාවත් කාලීන කිරීමට ඉදිරිපත් කරන මේ පනත පිළිබඳව මම පළමුව සුතිමන්ත වෙනවා, දෙවනුව සහය දක්වනවා. නමුත් ගරු සභාපතිතුමනි, මට තාමත් තේරුම් ගන්න බෑ සයිබර් සිකියුරිටි බිල් එක පාර්ලිමේන්තුවට තාමත් ඉදිරිපත් නොවුණේ ඇයි කියලා. ගරු යෝජනාතුමා සභාවේ ඉන්න නිසා මම එතුමාගෙන් දැනගන්න කැමතියි. එතුමා විශ්ය ගැන දන්න කෙනෙක්. සයිබර් සිකියුරිටි කියන්නේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. අද ආර්ථික දියුණුව කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරනකොට, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මේ රටේ සංවර්ධනය උදෙසා ප්‍රධාන උපාය මාර්ගයක් විදිහට භාවිතා කරන්න පුළුවන් බව කවුරුත් පක්ෂපාත ભેදයක් නැතුව එකඟ වෙන අවස්ථාවක, මේ රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම පෞද්ගලිකාංශයේ ව්‍යාපාර දියුණුව උදෙසා, ආර්ථික සංවර්ධනය උදෙසා, ඒ වගේම ආරක්ෂාව උදෙසා අත්‍යවශ්‍යයි සයිබර් සිකියුරිටි නීතිය. ඒ නිසා මම දන්නවා කෙටුම්පත් කිරීමේ කටයුතු සැහැණ අවසන් වෙලා ඇති කියලා. නමුත් පුළුවන් තරම් ඉක්මනින් මේ සයිබ ආරක්ෂණ නීතිය එදා අපි කෙටුම්පත් කළ අවසාන කර 2019 අද ලෝකෙ වෙනස් වෙලා ප්‍රමිතීන් වෙනස් වෙලා ඒවත් ඒ කෙටුම්පත් කිරීම යාවත් කාලන කරලා ඉක්මනින්ම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය ඇමතුමාගේ ගැන පිළිතුරකුත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම මට මේ පනත් කෙටුම්පතේ එක ගැටලුවක් තියෙනවා ඒ තමයි 13 වෙනි වගන්තියේ දත්ත ආරක්ෂණ නිලධාරීන් පත් කිරීමට අවශ්‍ය ක්ෂේත්‍රවලින් රාජ්‍ය සංස්ථා පබ්ලික් කෝපරේෂන් සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමක් ඇතුළත් නොවේ කියලා කියන. දැන් දත්ත ආරක්ෂණය පිළිබඳ මේ නීති යථාවත් කරන්න නම් රාජ්‍ය සංස්ථාවන් තුළ දත්ත ආරක්ෂණයේ බාහිර නිලධාරියෙක් සිටීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන්ම නිලධාරියෙක් පත් කිරීම අසීරු වෙන්න පුළුවන්. ඒත් වෙනත් නිලධාරියෙකුට හෝ මේ වගකීම පැවරිය හැකි.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි.
දැන් අපි දන්නවා ගරු සභාපතිතුමනි ඔබට. ගරු සභාපතිතුමනි ඉතාම හොඳින් දන්නවා මීට කලින් අපි තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරපු වෙලාවේ ඒ තොරතුරු නිලධාරිය හැටියට රජයේ සේවයේ ඉන්න නිලධාරියෙක්ම පත් කළා. එයා පූර්ණ කාලීනව කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේ මේ තොරතුරු ආරක්ෂණ නිලධාරිය හැටියට කෝපරේෂන් කියන්නේ මේ රජයේ සංස්ථා සහ විශේෂයෙන්ම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමක් ඇතුළත් නොවුනේ ඇයිද කියන එක මට තේරුම් ගන්න බැරි කාරණයක්. මොකද අවසාන වශයෙන් මේ පනත් කෙටුම්පතේ අවධානය යොමු වෙන්නේ පෞද්ගලික අංශයේ. ඒ වගේම කෝපරේෂන්ස් එකල ව්‍යාපාර කරන අය. ඇතැම් රජයේ සංස්ථා මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සමග සම්බන්ධයි. පෞද්ගලික අංශය සමග වැඩ කරනවා. ඇයි ඔවුන්ව බැහැර කරේ කියන ප්‍රශ්නේ මට තිබෙනවා. මොකද මේ තොරතුරු තාක්ෂණ නිලධාරියා තමයි මෙම ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම පිළිබඳව වග කිව යුතු වන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි ඩිජිටල් ආර්ථිකයක අවශ්‍යතාවය අපි කවුරුත් පිළිගන්නවා. ඒක තවදුරටත් දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේ කලින් පනත 2022 අංක 9 දරන පනත තුල ක්‍රියාත්මක වන මේ දත් ආරක්ෂණ අධිකාරිය 2025 3 මාසේ 18 වෙනි දිනකොට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම අපේක්ෂා කළා. අපි දන්නවා ගැටලු මතුවලා තිබෙනවා. පත්කිරීම් සමහරක් කළා තිබුණත් මේක යථාවත් කරගෙන සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට නියමිත දිනෙදී ගන්නට අසමත් වෙලා තිබෙනවා. එසේ වුවත් ප්‍රමාදවත් මේ කරන මෙම සංශෝධන ඉතා වැදගත් එකක්. ගරු සභාපතිතුමනි දැන් අපි මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් ඇති කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අපේ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමගයි. අපේ රට තියෙන ඇතම් සීමාවන් තිබෙනවා. හැබැයි අපේ රටේ මානව සම්පත ඉතා වටිනා සම්පතක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තිබෙන රැකී අවස්ථාවන් ගැන හිතලා මෙරටේ විශ්වවිද්‍යාල රාශියක් අද වෙනකොට තොරතුරු තාක්ෂණය ඒ වගේම ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඒ වගේම එහා බැඳුණු තවත් විෂයන් පිළිබඳව සාමාන්‍ය උපාධි සහ විශේෂ උපාධි පාඨමාලා පවත්වාගෙන යනවා. ඒ වගේම උපාධි පාඨමාලා නොවන තවත් පාඨමාලා තිබෙනවා. නමුත් අද විශාල ප්‍රශ්නයක් තිබෙනවා විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා පිටවන මේ ශිෂ්‍යයන්ට ආයතනගත පුහුණුව ලබා ගැනීම සඳහා අවකාශය ඉතාම සීමිත වෙලා තියෙනවා. අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්ටර්න්ෂිප් එකක් ගන්නවා කියන එක අතිශය අමාරුයි. ඉතා වරප්‍රසාදලත් ප්‍රධාන පෙළේ ඉහළම මට්ටමේ විශ්වවිද්‍යාලවල වලින් පිටවන ශිෂ්‍යයන්ට හැරෙන්නට විශේෂයෙන්ම ඈත අපේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඨමාලා වලින් පිටවන ශිෂ්‍යයන්ට ඉන්ටර්න්ෂිප් ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කර වෙලා තියෙනවා. මේ සඳහා රජය මැදිහත් වෙලා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. ඒවා උපාධි පාඨමාලාව තුලටම ඇතුල් කරලා අනිවාර්යෙන් ඒ සඳහා යොමු කරන්න අවශ්‍යයි. මොකද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික විෂය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම්
ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ පිළිබඳ වෘත්තීය අවස්ථාවන් ලබා ගන්න නම් ඉන්ටර්න්ෂිප් එක කියන එක විශේෂම තොරතුරු තාක්ෂණයේ අත්‍යවශ්‍ය දෙයක්. එනිසා රාජ්‍ය මේ තමන්ගේ වැඩපිළිවෙල තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්ටර්න්ෂිප් ලබා දීම සඳහා යම් විශේෂිත වැඩපිළිවෙලක් අමාත්‍යංශයේ මෙහි වෙලා කටයුතු කරන එක වැදගත්. මොකද මම දන්නවා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යංශයට මේක කරන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන්ගේ අවධානයට තවත් බොහෝ දේ තිබෙනවා. නමුත් තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයට මේ ගැන මැදිහත් විය හැකි, ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙලට යොමු විය හැකි, ඒ පිළිබඳව මතක් කරමින් සුදුවන්ත වෙනවා මට කාල ලබා දීම ගැන.